ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
විවාහයේ මන්ද මානසික තත්ත්වය ලෙස හඳුන්වන ඩවුන් සහලක්ෂණය පිළිබඳ ලෝක දැනුවත් කිරීමේ දිනේ අදට යෙදී තිබෙනවා. ඉතින් ලෝකයේ අවධානය ඒ දෙසට යොමු වෙදී SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනෙන් අපි සූදානම් ඔබට ඩවුන් සහලක්ෂණය පිළිබඳ වැදගත් සාකච්ඡාවක් ගෙන ඒමට. ඒ සඳහා අපි අද දවසේ නොදර්න් ටෙරිටරි සිට පවුලේ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන වෛද්‍ය වජිර වීරසේකර මහත්මියව සම්බන්ධ කරගනු ලබනවා. ආයුබෝවන් වෛද්‍යතුමියනි.
ආයුබෝවන් අතිනි.
වෛද්‍යතුමියනි, ඔබගෙන් ඩවුන් සහ ලක්ෂණය පිළිබඳව පැහැදිලි කිරීමක් අපි මුලින්ම බලාපොරොත්තු වෙනවා.
ඔව් අතිනි, ඩවුන් සින්ඩ්‍රෝම් කියන්නේ ජාන විකෘති වීමෙන් තියෙන රෝග ලක්ෂණයක්. මෙවැනි පුද්ගලිකව අපිට ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ටම විශේෂිත වුණු ආවේනික වුණු බාහිර ශාරීරික ලක්ෂණ තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ හැසිරීමේ ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ලේසියෙන් හඳුනා ගන්න පුළුවන්. මම විශේෂයෙන් කියනවා නම් මොනවාද මේ ශාරීරික ලක්ෂණ කියලා. ගොඩක් වෙලාවට එවැනි දරුවෙකුගේ එහෙම නැත්නම් එවැනි පුද්ගලයෙකුගේ ඒගොල්ලන්ගේ මුහුණ බොහොම පැතලි නාසයක් තියෙන්න පුළුවන්, ඇලවුණු සහ ඈතින් පිහිටලා තියෙන දෑස් තියෙන්නේ. ඒකට අපි කියන අප්වර්ඩ් ස්ලෑන්ටින් අයිස් කියලා. ඒ දරුවන්ගේ එහෙම නැත්නම් එවැනි පුද්ගලයන්ගේ කුඩා කන්, දරුවන්ගේ ගොඩක් වෙලාවට දිව නිරාවරණය වුණු ලෙස පෙන්නුම් කරනවා. ඒගොල්ලන්ගේ බෙල්ල බොහොම කොටයි, අත්ල පත්ල කුඩයි, අල්ලේ රේඛාවල් වල වෙනසක් පවා තියෙනවා. හරහට තියෙන තනි රේඛාවක්, ඒකට අපි කියනවා සිමියන් ක්‍රීස් කියලා. ඒක ගොඩක් අයට කොමන්ලි තියෙනවා. ඒ දරුවන්ගේ එහෙම නැත්නම් ඒ පුද්ගලයන්ගේ ඇඟිලි වෙනස්, මාංශ පේශී දුර්වලතා තියෙන්න පුළුවන්, තයිරොයිඩ් ග්‍රන්ථයේ දුර්වලතා තියෙන්න පුළුවන්. ඒ වගේම ඒගොල්ලන්ට බොහෝ රෝග, හෘද රෝග තියෙන්න පුළුවන්. සමහරක් අයට හෘදයේ සිදුරු හඳුනා ගන්න පුළුවන්. මේ ඩවුන් සහ ලක්ෂණයේ තියෙන දරුවන්ගේ බුද්ධි මට්ටම අඩුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. මාංශ පේශීන්ගේ දුර්වලතා සහ අනෙකුත් හේතු නිසා වෙන්දෝ ඒ දරුවන් බොහෝ විට රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවය බොහොම වැඩි. ලියුකීමියාව වගේ රෝගේ ඒගොල්ලන්ගේ වැඩි ලෙස පෙන්නුම් කරනවා. මෙහි දරුවෝ වැඩි වියටපත් වුනහම බොහෝ ලෙස මානසික ආතතියන්ට, එහෙම නැත්නම් ඇන්සයිටි ඩිප්‍රෙෂන් වගේ දේවල් වලට වැඩියෙන් යොමු වෙනවා. අතින් මම මුලින් කිව්වා මේක ජානමය ජාන විකෘති වීම නිසා ඇති වෙන රෝග ලක්ෂණයක් කියලා. මම ඒක ගැන චුට්ටක් වැඩියෙන් කියනවා නම් මිනිසුන්ගේ දේහ ලක්ෂණ, එහෙම නැත්නම් ක්‍රියාකාරීත්වය නිර්ණය කරන ජාන පිහිටලා තියෙන වර්ණ දේහ යුගල 23ක් තියෙනවා සෑම සෛලයකම. මේ වර්ණ දේහ යුගල 23 වෙනි එක අපි කියනවා ලිංග වර්ණ දේහ, ඒ කියන්නේ ලිංග නිර්ණය කරන වර්ණ දේහ. එකේ ඉඳන් 22ට වෙනකම් අලිංග වර්ණ දේහ. මේ අලිංග වර්ණ දේහ වල 21 වෙනි වර්ණ දේහේ තමයි මේ වෙනස්කම තියෙන්නේ. ඩවුන් සහ ලක්ෂණේ තියෙන දරුවන්ගෙන් 95%ක්ම ට්‍රයිසොමල් 21. ඒ කියන්නේ අර මං කිව්වා වගේ 21 වෙනි වර්ණ දේහයේ සාමාන්‍යයෙන් තියෙන යුගලයක්, යුගලය වෙනකොට ඒගොල්ලන්ගේ 21 වෙනි වර්ණ දේහේ ත්‍රික්‍රයක් තියෙනවා. ඒකයි ට්‍රයිසොමල් 21 කියන්නේ. ඊට අමතරව 4%-5% වගේ ට්‍රාන්ස්ලොකේෂන් ඩවුන් සින්ඩ්‍රෝම් කියන ජාන වෙනස තියෙනවා. ඒගොල්ලන්ගේ වෙන්නේ 21 වෙනි ජානයේ කොටසක් හෝ 21 වෙනි ජානය ගිහිලා වෙනත් වර්ණ දේහයකට ඇලී පවතිනවා. තවත් 1% වගේ ප්‍රමාණයකට මොසෙකිසම් ඩවුන් සින්ඩ්‍රෝම් කියන ජාන විකෘතිතාවය පෙන්නුම් කරනවා. ඒ දරුවන්ගේ හෝ ඒ පුද්ගලයන්ගේ සෛලවල සමහර සෛලවල ජාන යුගලයක්ද, සමහර සෛලවල ජාන ත්‍රික්‍රයක්ද තියෙනවා. මෙහෙම මොසෙකිසම් තියෙන අයගේ සමහර විට ශාරීරික ලක්ෂණ ගොඩාක් අඩුවෙන් පෙන්නුම් කරනවා වෙන්න පුළුවන්. ජාන විකෘතිතාවයක් කියලා කියනකොට සමහර විට අපිට හිතෙන්න පුළුවන් ඒක ඉන්හෙරිටඩ් එකක්, එහෙම නැත්නම් පාරම්පරිකව උරුම වුණු එකක් කියලා. එහෙම නැහැ, මේ ට්‍රයිසොමි 21 කියන තත්ත්වයයි අර මොසෙකිසම් කියන තත්ත්වයේ ජාන ඒක ඉන්හෙරිටඩ් පාරම්පරික උරුමු ජාන තත්ත්වයක් නෙමෙයි. නමුත් 4%-5% වගේ තියෙනවා කියපු ට්‍රාන්ස්ලොකේෂන් කියන ඩවුන් සින්ඩ්‍රෝම් වර්ගය සමහර විට පාරම්පරිකව උරුමු වුණු, එහෙම නැත්නම් ඉන්හෙරිටඩ් ජාන විකෘතතාවයක් වෙන්න පුළුවන්. අපි මේක ජානමය රෝග තත්ත්වයක් නිසා මේකට තව හේතු කාරක තියෙනවද කියලා හොයලා බැලුවොත් දැනට තියෙන දත්තානුව මවගේ වයස අවුරුදු 35ට වැඩි වුවහොත් රෝග ලක්ෂණ මෙම සහ ලක්ෂණය සහිත දරුවන් ඇතිවීමේ ප්‍රවණතාවය ටිකක් වැඩි කියලා හොයාගෙන තියෙනවා. අපි සාපේක්ෂව අවුරුදු 35ට අඩු මවවරු ගත්තා. ඒගොල්ලන්ට ලැබෙන දරුවෙකු ලැබීමේ ප්‍රවණතාවය 600කට එකක් පමණ වෙනවා. නමුත් අදින් අපි මේ බැලුවොත් ඔක්කොම දැනට ඉන්න ඩවුන් සින්ඩ්‍රෝම් එහෙම නැත්නම් ඩවුන් සහ ලක්ෂණ තියෙන දරුවෝ ඔක්කොම බැලුවාම ඒ දරුවන්ගේ මව්වරුන්ගේ වයස සැලකුවාම ගොඩක් දරුවන්ගේ මව්වරුන් අවුරුදු 35ට වැඩිය අඩුයි.
ඔව් වෛද්‍යතුමියනි, මේ ඩවුන් සහ ලක්ෂණ ඇති දරුවෙක් උපතට පෙර සිටම මේ කලල අවස්ථාවේදීම හඳුනාගන්නේ කොයි ආකාරයෙන්ද?
ඒක හොඳ ප්‍රශ්නයක් ඇති. ඔව්, ගොඩාක් මූලික කලල අවධියේදී හඳුනා ගැනීමේ හැකියාව දැන් තියෙනවා. ඇත්තටම පරීක්ෂණ වර්ග දෙකක් තියෙනවා. පළවෙනි පරීක්ෂණය මම කතා කරන්නම් ස්ක්‍රීනින් ටෙස්ට්. ස්ක්‍රීනින් ටෙස්ට් එකක් කියන්නේ දරුවෙකු ඩවුන් සහ ලක්ෂණය සමග ඇතිවි මේ ප්‍රවණතාවය ඕ අවදානම හඳුනා ගැනීමේ ලක්ෂණ පරීක්ෂණ. ස්ක්‍රීනින් ටෙස්ට් එහෙම නැත්නම් අවදානම ප්‍රවණතාවය හඳුනා ගැනීමේ පරීක්ෂණ වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක බොහොම මූලික අවධියේදී කරන්න පුළුවන්. ඒකට අපි කියනවා NIPT. එහෙම නැත්නම් non invasive pregnancy test. බොහෝ ප්‍රසිද්ධ නම තමයි මං හිතන්නේ හාමනි ටෙස්ට් එක කියන එක. මෙහිදී කරන්නේ මවගේ රුධිර පරීක්ෂාවක් කරන්නේ. ඉතා මූලික අවධියේදී, ඒ කියන්නේ කලල අවධිය සති 10 වගේ කාලෙකදී මේ රුධිර පරීක්ෂණය කරන්න පුළුවන්. මේ රුධිර පරීක්ෂණයේදී අනිත් වාසිය තමයි ඩවුන් සහ ලක්ෂණය පමණක් නෙමෙයි, තවත් දුලබ ජාන රෝග තියෙනවා. උදාහරණයක් ඇටියට අපි කියනවා ට්‍රයිසමි 13, ට්‍රයිසමි 18, මේ වගේ අඳුන ගන්න පුළුවන්. ඒ වගේම දෙමව්පියන්ට අවශ්‍ය නම් දරුවාගේ ලිංග තත්ත්වය, මේ ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද ලැබෙන්නේ කියලා ඒක දැනගන්න පුළුවන් මේ ටෙස්ට් එකේ. එකම දේ අතින් මේකට ඔස්ට්‍රේලියානු ඩොලර් 400ක් 450ක් සහ 500ක් අතර වියදමක් දෙමව්පිය දැරිය යුතුයි. ඒක මෙඩිකෙයා කවර් නෑ. මවකට හෝ පියෙකුට NIPT එහෙම නැත්නම් මේ හාමනි ටෙස්ට් එක කරන්න බැරි නම් තව ස්ක්‍රීනින් ටෙස්ට් වර්ග කිහිපයක් තියෙනවා. ෆස්ට් ට්‍රයිමෙස්ටර් ස්ක්‍රීනින් ටෙස්ට්. අපි ට්‍රයිමෙස්ටර් එකක් කියන්නේ ගර්භණී අවස්ථා තුනකට බෙදලා. ෆස්ට් ට්‍රයිමෙස්ටර් එක කියන්නේ ඇත්තටම සති 12ක් දක්වා. අන්නේ ෆස්ට් ට්‍රයිමෙස්ටර් ස්ක්‍රීනින් ටෙස්ට් එකේදී සාමාන්‍යයෙන් කරන්නේ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකුයි මවගේ රුධිර පරීක්ෂාවකුයි එකට සිදු කරලා, ඒ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් පරීක්ෂාවේ ප්‍රතිඵල සහ මවගේ රුධිර පරීක්ෂාවේ ප්‍රතිඵල අනුව තීරණය කරනවා අවදානම වූ ප්‍රවණතාවය කොච්චර අඩුද වැඩිද කියලා. ඒක ඒ අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එක සාමාන්‍යයෙන් සති 11යි 13යි අතර, එහෙම නැත්නම් රුධිර පරීක්ෂාව සති 9යි 13යි අතර කළ යුතුයි. ඊළඟට මවකුට අපහසු වුණොත් සති 12ට ඉස්සෙල්ලා මේ ස්ක්‍රීනින් ටෙස්ට් එක කරගන්න. සෙකන්ඩ් ට්‍රයිමෙස්ටර් ස්ක්‍රීනින් ටෙස්ට් එක තියෙන, ඒක සම්පූර්ණයෙන්ම කරන්නේ මවගේ රුධිර පරීක්ෂාවකේ. මේ ස්ක්‍රීනින් ටෙස්ට් තුනම කරන්න අවශ්‍ය නැහැ. මොකක් හරි ස්ක්‍රීනින් ටෙස්ට් එකකින් එහෙම නැත්නම් කියන ප්‍රවණතාවයේ අවදානම හඳුනා ගන්න පරීක්ෂාවකේ ප්‍රවණතාවය වැඩි කියලා දැනගත්තොත්, එහෙම නැත්නම් අවදානම වැඩි කියලා දැනගත්තොත් ඊළඟට ඒ මව කන්ෆර්මේටරි ටෙස්ට් එකකට, එහෙම නැත්නම් තහවුරු කිරීමේ පරීක්ෂාවකට යා යුතුයි. මේ තහවුරු කිරීමේ පරීක්ෂා සාමාන්‍යයෙන් හැමතිස්සෙම කරන්නේ ස්ක්‍රීනින් ටෙස්ට් එකෙන් අවදානම වැඩි නම්. එතකොට මේ පරීක්ෂා තුන් වර්ගයක් තියෙනවා. එකක් කෝරියෝ විලස් සාම්පලි, එහිදී කරන්නේ ප්ලැසෙන්ටා එක, එහෙම නැත්නම් වැදෑමහි කොටසක් පරීක්ෂා කිරීම. ඒක සාමාන්‍යයෙන් සති 11කදී වගේ කරන්න පුළුවන්. එහෙම නැත්නම් කරන්න පුළුවන් ඇම්නියෝසෙන්ටසිස් කියන පරීක්ෂාව. ඒකෙදී කරන්නේ මවගේ ගර්භාෂය තුළ තියෙන ද්‍රව තරලය පරීක්ෂා කිරීම. එය සති 11කදී වගේ, කලල අවස්ථාව සති 11ක් වගේ වෙනකොට කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් බොහෝ වැඩුණු දරුවෙක් වැඩිණු කලල අවස්ථාවකදී අම්බිලයිකල් කෝඩ් බ්ලඩ් ටෙස්ට් එකක්, ඒ කියන්නේ පෙකිනිවැලෙන් ගන්න රුධිර පරීක්ෂාවකින් ඩවුන් සහ ලක්ෂණ රෝගය තහවුරු කරගන්න පුළුවන්.
ඔව් වෛද්‍යතුමියනි, මේ විදිහට ඩවුන් සහ ලක්ෂණයේ ඇති බවට හඳුනාගත් කලලයක් සම්බන්ධව ඒ දෙමව්පියන්ට ඔස්ට්‍රේලියාවේදී ලබාගත හැකි සහායන්, ලබාගත හැකි සේවාවන් කොයි ආකාරයක් ගන්නවද?
ඔව් අතේනේ, මං කිව්වා වගේ සාමාන්‍යයෙන් මේ ස්ක්‍රීනින් ටෙස්ට් එක, එහෙම නැත්නම් ප්‍රවණතාවය හඳුනා ගැනීම, ප්‍රවණතාවය හඳුනා ගැනීම ටෙස්ට් එකකින් පස්සේ සාමාන්‍යයෙන් ඒවා කරන්නේ එක්කෝ අපි වගේ ජීපීලා පවුල් වෛද්‍යවරු, එහෙම නැත්නම් ඒර්ලි ප්‍රෙග්නන්සි ක්ලිනික් එකකින්, එහෙම නැත්නම් ඇන්ටිනේටල් ක්ලිනික් එකකින්. ඊට පස්සේ කන්ෆර්මේටරි ටෙස්ට් එකට යනවත් එක්කම, සහ ඒ කන්ෆර්මේටරි ටෙස්ට් එකෙන් කන්ෆර්ම් වුණාට පස්සේ, එහෙම නැත්නම් තහවුරු වුණාට පස්සේ දෙමෝපියන්ව අපි යොමු කරනවා ජෙනටික් කවුන්සලින් වලට, ඒ කියන්නේ ජාන උපදේශක සේවාවන් වලට. එසේම අපි යොමු කරනවා ප්‍රසව වෛද්‍ය ස්පෙෂල්, ඒ කියන්නේ ඔබ්ස්ටිෂන්ට විශේෂඥවරුන්ට. විශේෂයෙන්ම කවුන්සලින්, එහෙම නැත්නම් උපදේශක සේවාවන් වලින් කරන්නේ මවව දැනුවත් කිරීම. මවව දැනුවත් කරනවා මුල සිටම මව සහ පියා දෙදෙනාම කොහොමද දරුවන් උපදින්නේ, මොනවාද සංකූලතා කොම්ප්ලිකේෂන් දෙවෙන්න පුළුවන්, මොනවාද සපෝර්ට්ස් තියෙන්නේ, ඒකම මවට සහ පියාට දෙනවා අවස්ථාවක් ගොඩක් වෙලාට සාකච්ඡා කරන්න මේ විශේෂඥයන් සමග. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගර්භණී දත්තාවය දිගටම පවත්වාගෙන යා යුතුද, එහෙම නැත්නම් පවත්වාගෙන යාම නොකළ හැකි නම් මොනවාද ඒවට කරන්න පුළුවන් දේවල්, ඒ වගේ සාකච්ඡාවන් මේ විශේෂඥයන් සමග කරලා ඒගොල්ලන්ට තීරණය කරගන්න පුළුවන් ගර්භණී පවත්වාගෙන යනවද, එහෙම පවත්වාගෙන ගියාම ඒගොල්ලෝ ඒ දරුවන්ව බලාගන්නේ කොහොමද, එහෙම නැත්නම් ගර්භණීතාවය පවත්වාගෙන යෑම නොකළ යුතුද කියලා.
වෛද්‍යතුමියනි, මේ ඩවුන් සහ ලක්ෂණ ඇති දරුවෙක් උපත ලැබුවොත් ඔවුන්ගේ හැකියාවන් සහ කුසලතාවන් හඳුනාගෙන ඔවුන් සමාජගත කිරීමට ඕස්ට්‍රේලියාවේදී ඒ දරුවන්ට සහ ඒ පවුල්වලට ලබාගත හැකි සහායන් මොනවද? ඒ සේවාවන් මොනවද?
ඇත්තටම ඔස්ට්‍රේලියාවේ අපි මේකට කියන්නේ මල්ටි ඩිසිප්ලිනරි අප්‍රෝච් එකක් කියලා. ඒ කියන්නේ බහුවිධ ප්‍රවේශයක්. මුලින්ම දරුවාව පරීක්ෂණයට ලක් වෙනවා ළමා රෝග විශේෂඥවරයෙකුවදියක් මගේ. එතනදී වෙන්නේ අතන කිව්වා වගේ හැකියාවන් හඳුනා ගැනීම. හැකියාවන් හඳුනා ගැනීමට අමතරව ඒගොල්ලන්ගේ ශාරීරික ප්‍රශ්න තියෙනවා නම් ඒවට ප්‍රතිකාර කළ යුතු. සමහර විට ශල්‍යකර්ම වෙන්න පුළුවන්, සමහර විට මෙඩිසින් වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට තයිරෝයිඩ් ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට ඒකට ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙම නැත්නම් හෘද රෝග ආබාධයක් තියෙනවා නම් ඒගොල්ලෝ අඳුරගත්තොත් හෘද සිදුරක් වගේ දෙයක් දැන් යොමු කරනවා අපි ශල්‍ය වෛද්‍යවරයෙකුට. ඒ වගේ වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙනවා. ඊට අමතරව ෆිසියෝതെරපිස් කෙනෙකුට යොමු කරනවා, ඒ කියන්නේ බෞද්ධ චිකිත්සක ප්‍රවේශය. එතෙන්දි වෙන්නේ මාංශ පේශි වර්ධනය, ඒ වගේම මාංශ පේශීන් ශක්තිමත් කරන්න උදව් වෙනවා. තව මේ මල්ටි ඩිසිප්ලිනරි අප්‍රෝච් එකේ OT කියන එහෙම නැත්නම් ඔකුපේෂනල් තෙරපිස්ට්, එහෙම නැත්නම් වෘත්තීය චිකිත්සක සේවාවන් තියෙනවා. ස්පීච් තෙරපි, එහෙම නැත්නම් කථන චිකිත්සක සේවාවන් තියෙනවා. මේ මල්ටි ඩිසිප්ලිනරි අප්‍රෝච් එකේ, එහෙම නැත්නම් බහුවිධ ප්‍රවේශයයි වෙන්නේ ඇත්තටම ඒක ඉලක්කය. එහෙම නැත්නම් ගෝල් එක වෙන්නේ දරුවාව පරිසරයට ඉතාම යහපත් විදිහට හැඩගැස්වීම. ඒ වගේම දරුවාව යම් කාලයකදී වෘත්තීය මාර්ගයකට යොමු කිරීම. මුලින්ම ඒවා අඳුනාගෙන ඒ අවශ්‍ය පරිදි ඒ දේවල් සිදු කරනවා.
ඩවුන් සහ ලක්ෂණ පිළිබඳ ලෝක දැනුවත් කිරීමේදී තිබෙන අද දවසේ ඔබට මේ වැදගත් සාකච්ඡාව SBS සිංහල ගුවන් විදුලියෙන් ගෙනාවේ වෛද්‍ය වජිරා වීරසේකර මහත්මිය සමගින්. වෛද්‍යතුමනි, ඔබට බෙහෙවින්ම ස්තුතියි අප සමග සම්බන්ධ වූවාට.
ස්තුතියි යතිනි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.